Garu Champikarana Kamithuma.
Garu Mulasanaruda Mantri Tumani. Garu Amithuma Visin, me motorata vahana panata sanshodhane kirim piribanda ada panat ketum patak idiripat kala. Etuma apata pahedili kala dunna mehi aramuna rata vahana anaturu avama karanna arakshawa tahawuru karanna nava vahana panti handunna denna. ඒ වගේම ඊට සමාන්තර රියදුරු බලපත්‍ර අදාළ කරගන්න ස්ථානීය දඩ මුදල් ගෙවීමේ ක්‍රම සඳහා විකල්ප විධික්‍රම අඳුන්ලා දෙන නවීන තාක්ෂණ ක්‍රම අඳුන්ලා දෙීම ආදිය මේ නව මෝටර රථ ප්‍රවාහන යෙන් අදහස් කරනවායි කියලා. අද මේ රටේ විශේෂයෙන්ම නාගරීකරණයේ ප්‍රශ්න ගැන අපි කල්පනා කරලා බැලුවම ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් අද අපිට පේනවා. ඉන් එකක් තමයි කසල කළමනාකරණය පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලුව. ඒ වගේම දැන් සීග්‍රයෙන් අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම ඇති වෙමින් පවතින ප්‍රශ්නය තමයි ජල කළමනාකරණය පිළිබඳ ගැටලුව. මීට දශක ගණනාවකට කලින් මේ ලෝකයේ පරිසරවේදීන් අනතුරු ඇඟෙව්වා විශේෂයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටලුව මත අධික ගම් වතුර තෙත් ප්‍රදේශවලට වැඩි වැඩියෙන් ලැබෙන්නත් ඒ වගේම වියලි ප්‍රදේශ නියංසායට ගොදුරු වීමේ අනතුරත් පවතිනවායි කියලා. දැන් මේක අපිට ලෝකයේ පුරාම විශේෂයෙන්ම පසුගිය කාලයේ කැරිබියන් ශේෂ්ත්‍රයේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වාදී ප්‍රදේශවල ඇතිවෙච්ච මහා ගම් වතුර සුලිසුලන් වලින් විශේෂයෙන්ම ලංකාවේ ඇතිවෙච්ච ගම් වතුර හා ඒ නියංසායෙන් අපට පෙනී ගියා. ඒසයි ඉදිරි කාලයේදී මේ රටේ ඉතාමත්ම වැදගත් ප්‍රමුඛතාවය දනවන ප්‍රධානම සංවර්ධන ශේෂ්ත්‍රයේ හැටියට මේ ජල කළමනාකරණය කරගන්නේ කොහොමද විශේෂයෙන්ම ගංගා නිම්න සංවර්ධනය කියන එක ඉදිරියට එනවා. ඒ වගේම අපිට අමතක කරන්න බැරි ආර්ථිකයට ඉතාමත් තද බල ලෙස බලපාන ක්‍රියාවලියක් තමයි අද මාර්ග තදබදී. ගරු මූලාසනාරුද්ධ මන්ත්‍රීතුමනි, මේ රට නිදහස ලැබිච්ච අවස්ථාවේ 1950 මේ රටේ මෝටර වාහන තිබුණේ 5000කට ආසන් ප්‍රමාණය. අද 62 ලක්ෂයක් මේ රටේ මෝටර වාහන තිබෙනවා. මේ රටේ පවුල් ඒකක තියෙනවයි කියලා විශ්වාස කරන්නේ 55 ලක්ෂයක්. ඒ අනුව අපිට පෙනී යනවා සාමාන්‍යයෙන් ගත්තම සෑම පවුලකටම එක වාහනයකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන රටක් බවට මේ රට අද පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ තුලින් ඇති කරලා තියෙන මේ බලගතු ක්‍රියාවලිය නිසා මොන විදිහේ සමාජාත්මක ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවද කියන එක අපි මුලින් කල්පනා කරලා බලන්න ඕනේ. ඇත්තටම අපි ගත්තොත් වර්ෂයකට අපි රටක් හැටියට ආණ්ඩුව ආයෝජනය කරනවා බිලියන 600ක් පමණ. මේකෙන් බිලියන 200ක් 250ක්ම යන්නේ මාර්ග සංවර්ධනයට. ඒ වගේම ඉන්ධන ගෙන්නන්න වාහනවල පාවිච්චියට පමණක් ඉන්ධන ගෙන්නන්න අපි වර්ෂයකට බිලියන 300ක් පමණ වියදම් කරනවා. ඒ වගේම වාහන ගෙන්වීමට ඒවායේ අමතර කොටස් ගෙන්නන්න තව බිලියන 200ක් පමණ අපි වැය කරනවා. ඒ වගේම දිනපතා මාර්ග තදබදේ නිසා වැය වෙන නාස්ති වෙන කාලය නාස්ති වෙන ඉන්ධනවල බිල ගත්තාම බිලියන 300කට අධිකයි. මේක ඉතාම විශාල ප්‍රමාණයක්. මොකද රටේ මාර්ග තදබදය නිසා හානි වෙන මුදල රටේ ප්‍රවාහන ශේෂ්ත්‍රයට කරන ආයෝජනයට වඩා වාර්ෂික ආයෝජනයට වඩා ඉහළ ගියා. ඒ වගේම මේ තත්ත්වය තවදුරටත් වැඩි දියුණු වෙලා ගියොත් අද සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මේ ප්‍රශ්නය ආර්ථික ගැටලුවක් බවට පත් වෙන්න නියමිතයි. ලංකාවේ අද ප්‍රවාහන ශේෂ්ත්‍රයේ දලජාතික ශේෂ්ත්‍රයට දරන අනුපාතය 12.5ක් 13ක්. මේක ඉතා විශාල අගයක්. සිංගප්පූරුවේ මේ අගය 5%. ඒ නිසා ඒ රටවල් වලට ප්‍රවාහන ශේෂ්ත්‍රයෙන් ඇතිවෙන පීඩණය ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. විද්‍යාඥින්ගේ මතය අනුව මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ආර්ථිකයට ඇති කරන බලපෑම 20% ඉක්මවා ගිය වහාම ප්‍රවාහන ශේෂ්ත්‍රය ආර්ථිකයට බලගතුම විලංගුවක් බවට පත් වෙනවා. ආර්ථික වර්ධනය කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න නියමිත වෙනවා. මේ තත්ත්වය පිලිපීනයේ ඇති වුණා මැනිලා නගරේ, තායිලන්තයේ ඇති වුණා බැංකොක් නගරේ, සෑම රටකම මේ ප්‍රශ්නය ඇති වුණා මුම්බායි නගරය ආදී නගර ගණනාවක මේ ප්‍රශ්නය ඇති වුණා. ඒක අපේ ලංකාවෙත් අද සීග්‍රයෙන් ඇති වෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපේ අද ලොකුවටම කතා කරන ප්‍රශ්නයක් අපේ ණයබර. අපේ ණයබර ගැන කියනවා නම් ලබන වසරේ අපට ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අවශ්‍ය වෙලා තියෙනවා රට ඉදිරියට ගෙනියන්න. ඒක බිලියන වලින් ගත්තොත් බිලියන 1800ක්, ට්‍රිලියන 1.8ක්. මේක අතිවිශාල ධනස්කන්ධයක්. මේ ධනස්කන්ධෙන් 130ක්ම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පසුගිය කාලේ අධිවේගී මාර්ගාදී මාර්ග පද්ධති වලට කළ ආයෝජනය නිසායි. ගරු මූලාසනාරුද්ධ මන්ත්‍රීතුමනි, අධිවේගී මාර්ග ගැන අදත් අපි සාකච්ඡා කළා. මෙතන 1994 ඉඳන් 2014 දක්වා අධිවේගී මාර්ග කිලෝමීටර් 175ක් අපි හදලා තියෙනවා. ට්‍රිලියනයකට ආසන්න මුදලක්, බිලියන දහසකට අධික මුදලක් අපි මේකට වැය කරලා තියෙනවා. ඒ වගේම මේ 2015-2025 කාලය ඇතුළත තවත් අධිවේගී මාර්ග කිලෝමීටර් 189ක් කරන්න මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කරලා තියෙනවා. තවත් ට්‍රිලියනයකට අධික මුදලක් අපට වැය වෙනවා මේ කාරණය සඳහා. ඉතින් ඒ නිසා අනාගතයේදීත් මෙන්න මේ ප්‍රශ්නය ගැන අපි මේ දේශපාලන වශයෙන් මඩ ප්‍රහාර එල්ල කරගන්න, අධිවේගී මාර්ගවලින් අරයා කොමිස් කීයක් ගැහුවද, මෙයා කොමිස් කීයක් ගැහුවද කියන ප්‍රශ්නයට අමතර වශයෙන් අධිවේගී මාර්ග ඇත්තටම අපේ රටේ මාර්ග තදබදය හා නාගරීකරණයට විසඳුමක්ද කියන ප්‍රශ්නය ගැන අපි විධිමත්ව සාකච්ඡා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අපි අරගත්තට පස්සේ අපිට තියෙනවා විකල්ප ගණනාවක්. අද මේ ප්‍රශ්නයට මේ මාර්ග තදබදයේ ගැටලුව ගැන කතා කරද්දී විකල්ප ගණනාවක් තියෙනවා. පළමුවෙන්ම නොයෙක් රටවල අනුගමනය කරපු කාරණයක් වාහන අයිතිය පිළිබඳ සීමා පැනවීම. ඒක නොයෙක් රටවල් අත්හදා බලලා තියෙනවා, අත්හදා බලලා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම අපට පුළුවන් මේක ඇතුලේ තවත් අත්හදා බැලීමක් හැටියට කරන්න මේ වාහන පරිහරණය, ඒ වගේම වාහන එළවීම පිළිබඳ කාරණය පිළිබඳව විශේෂයෙන්ම වෙළඳපොළ උපකරණ හඳුන්වා දීම, එහෙම නැත්නම් මාකට් ඉන්ස්ට්‍රුමන්ට්ස් හඳුන්වා දෙන්න අපිට පුළුවන්. ඒ මගින් අපි යම්කිසි පාලනයක් ඇති කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට සිංගප්පූරු රටේ ආරම්භ කරන්න උත්සාහ කළා ලී ක්වාන් වූ අගමැතිතුමා. අර පාක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය, කාර් එක නවත්තලා බස් එකට මිනිස්සු දාන්න උත්සාහ කළා. අපේ රටෙත් ඒක කරන්න ගියා ගාලුපාරේ දලසලහපෙරුම් මහත්තයා ප්‍රවාහන ඇමති කාලේ. ඒක සාර්ථක වුණේ නැහැ. මිනිස්සු තමන්ගේ පෞද්ගලික වාහනයෙන්ම යන්න පටන් ගත්තා. සිංගප්පූරුවෙත් ඕක වුණා. ඒ අවස්ථාවේදී ලී ක්වාන් වූ ජන අගමැතිතුමා කළේ මොකද්ද? පාර යන පෞද්ගලික වාහනවලට මුදල් අය කරන ක්‍රමයක්, වෙළඳපොළ ආරක්ෂණ ක්‍රමයක් අඳුන්ලා දුන්නා, රෝඩ් ප්‍රයිසින් සිස්ටම් එකක් අඳුන්ලා දුන්නා. අද ඒ නිසා ඒ පොදු ප්‍රවාහනයට මිනිස්සු ගොඩ වෙන ක්‍රමවේදයක් පෞද්ගලික ප්‍රවාහනය අතෑරලා සිද්ධ වුණා. ඒක අපේ රටෙත් අනාගතේ කරන්න සිද්ධ වෙනවද නැද්ද කියන එක මේ පාර්ලිමේන්තුව තීරණය කරන්න ඕනේ. නමුත් ඒක එක්තරා ආකාරයක සීමාකාරී ක්‍රියාවලියක්. මගේ කල්පනාවේ හැටියට නම් අපි දැන් කළ යුත්තේ අධිවේගී මාර්ග දෙසට යොමු වෙන්නේ නැතුව පොදු ප්‍රවාහනයේ ශක්තිමත් වෙන විදිහට පොදු මාර්ග පද්ධති වැඩි දියුණු කිරීමට වැඩි අවධානයකුත්, දුම්රිය, බස්රිය සහ වෙනත් පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා අපි ගමන් කරන්නට ඕන. විශේෂයෙන්ම දුම්රිය සේවය, එහෙම නැත්නම් බස් රථ, සැහැල්ලු දුම්රිය සේවාවන් ආදී පොදු ප්‍රවාහනය අපි ශක්තිමත් කරනවා නම් මේ මාර්ග තදබදය අපට බරපතල විදියට විසඳා ගැනීමේ හැකියාවක් අපිට එනවා. එතෙන්දී අපේ ප්‍රතිපත්ති මොනවා වෙන්න ඕනේද? ඒ පළවෙනි ප්‍රතිපත්තිය වෙන්න ඕනේ බහුතරයකට මේ ක්‍රියාවලිය මගින් සහනය ලැබිය යුතුයි. අද මේ රටේ බස් රථවල පැමිණීමේ මගින් ප්‍රමාණය මුළු මගින් ප්‍රමාණයෙන් 50%යි. නමුත් දශක දෙකකට කලින් මේක 85%යි. එන්න එන්නම මේ ප්‍රශ්නේ උග්‍ර වෙනවා පෞද්ගලික වාහන වැඩි වශයෙන් පාරට ඇතුල් වීම නිසා. ගරු මුලාසනාරුද්ධ මන්ත්‍රීතුමනි, ඒ වගේම මේ අපි යෝජනා කරන ක්‍රියාදාම මොනවාද? බස් නවීකරණයද, බස් ශීඝ්‍රගාමී සේවයද, සැහැල්ලු දුම්රියද, මොනෝරේල්ද, එහෙම නැත්නම් පවතින දුම්රිය සේවය තවත් බලගතු කිරීමද කියන මේ කරුණු මොනවා වුණත් එය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි යුතු වෙනවා. 2020ට කලින් පොදු ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ප්‍රධාන ප්‍රශ්නය සඳහා අපි අත ගැහුවේ නැත්නම් අපේ ඊළඟ ආර්ථික අර්බුදය ආරම්භ වෙන්නේ, ආර්ථික ව්‍යසනය ආරම්භ වෙන්නේ පොදු ප්‍රවාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා. අර බැංකොක් නගරේ, අර මැනිලා නගරේ අනුගණන්වල ඇතිවෙච්ච ආර්ථික අර්බුදය තමයි ලංකාවට ගලා එන්නේ. ඉන්සා අපි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන්, ඉක්මන් ආයෝජන කරන්න පුළුවන්, ඒ වගේම සමාජයේ පිළිගන්නා විසඳුමක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම මේ විසඳුම තිරසාර විය යුතුයි. අද අධිවේගී මාර්ගවලින් මුදල් අය කරනවා තමයි. නමුත් බොහෝ මාර්ගවල විශේෂයෙන්ම ඉතාමත් වැඩියම මුදල් අය කරන කටුනායක අධිවේගී මාර්ගෙත් ගිය වියදමෙන් පහෙන් එකයි අපිට ලැබෙන්නේ. දැන් හුඟක් දෙනෙක් කතා කරන මේ අධිවේගී මාර්ග පෞද්ගලික අංශය ලහා කල්පනාකරණය කරන්න පුළුවන්ද කියලා. ඒක මේ රටේ කරන්න අමාරුයි.
දැනට අපේ තියෙන ප්‍රධානම මාර්ගයනුත් අපට ලැබෙන්නේ පහෙන් එකයි. ඒ අනුව මේට අය කරන මුදල පස් ගුණයකින් වැඩි කිරීමෙන් තොරව කිසිම පුද්ගලික ආයතනයකට මේ අධිවේගී මාර්ග නඩත්තු කරන්න බෑ. ඒ නිසා ණය බර ඇති වෙන්න නැති වෙන්න රටේ ජනතාවට ණය බර ඇති වෙන්න නැති වෙන්න අපි ණය බර හැල්ලු වෙන විදිහට මේ ප්‍රවාහන තදබදයේ පිළිබඳ ප්‍රශ්නය විසඳිය යුතුයි. ඒ වගේම අපේ අද පවතින නවීන තාක්ෂණයත් එක්ක අපි කළ යුතු වැදගත්ම දේ තමයි
ඔබතුමාගේ කාලය නම් අවසන්
මට තව විනාඩියක් දෙන්න. අපි කළ යුතු ඉතාම වැදගත් දේ තමයි අපගේ ඉල්ලුම කළමනාකරණය කිරීම. ඒක තමයි අපිට අඩුම වියදමෙන් කරන්න පුළුවන් දේ. ඔබතුමා දන්නවා අපි බස් ප්‍රමුඛතා මන්තිරු අඳුන දුන්න ගරු ප්‍රවාහන ඇමතුමාගේ ආශිර්වාදයෙන් ඒ මගින් අද ගාලුපාරේ පමණක් ඒ බස්වල වේගය 125කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කාර්යාලවලට පැමිණෙන පුජ්‍යලයින්ගේ කාල වේලාව අපේ මහාචාර්ය අමල් කුමාරගේ මැතිතුමා ඇතුළු විද්‍යාඥින්ගේ කණ්ඩායමේ ගණනය කිරීම අනුව මිනිත්තු 10ත් 15ත් අතර ප්‍රමාණයකින් වෙනස් වෙලා තියෙනවා. අපි එහෙනම් අපි ඊළඟ පියවර අඳුන්ලා දෙනවා. ඒ තමයි බස් ශීඝ්‍රගාමී සේවය. ඒ වගේම තවත් මාර්ග ගණනාවක අපි මේක අඳුන්ලා දෙනවා. පාර්ලිමේන්තු පාරේ අපිට ප්‍රශ්න ගණනාවක් පැන නැග්ග මේ රාජගිරිය කරන ඉදිකිරීම නිසා. නමුත් ඒ අඳුන්වා දුන් සෑම ස්ථානයකම ඇතිවෙච්ච වැදගත් දේ තමයි මාර්ග විනය. මාර්ග විනය තියෙනවා නම් මේ මාර්ග තදබදයට බලගතු විසඳුමක් ඇති කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි දැන් ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා අපි නවීන තාක්ෂණය විශේෂයෙන්ම අපේ අන්තර්ජාලය භාවිතා කරලා මේ මගී ප්‍රවාහනයේ ශක්තිමත් කරන්න පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන ඉදිරි පියවර දැනට නුවර ක්‍රියාත්මක වෙන සහසර ක්‍රමය අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් මේ බස්නාහිර පළාතේ නියම ව්‍යාපෘතියක් හැට ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අද ඉදිරිපත් කරන මෝටර ප්‍රවාහන මේ පනත මගින් මාර්ග විනය ඇති කර ගැනීම සඳහා යම් දායකත්වයක් දරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේ රට ඉදිරියට යන්න නම් දැන් අපි මෙතෙක්කල් හිතපු ආකාරයේ මෙතෙක්කල් අපි කල්පනා කරපු ආකාරය වෙනස් කළා. අහසින් යන පාරවල් අධිවේගී පාරවල් වෙනුවට පොදු ප්‍රවාහනය පොදු මාර්ග බස්රිය දුම්රිය සහ අනිකුත් සේවාවන් ශක්තිමත් කළ යුතු නවීකරණය කළ යුතු කාලයේ යුගය එළඹ තිබෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මොහන් ප්‍රියදර්ශන සිල්ලා මහතුතුමා. විනාඩි 13 කාලයක් තිබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. ගරු ප්‍රවාහන අමාත්‍යතුමා විසින් අද මේ ගරු සභාවට ඉදිරිපත් කරපු මෝටර් වාහන පනතේ සංශෝධනයන්ට අදාළව කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ඉල්ලනවා. විශේෂයෙන්ම කියන්නට ඕන ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපු මේ සංශෝධන පනත එතුමා කිව්ව ආකාරයටම ඒ වගේම අපිත් ඒ අදහසට එකඟ වෙනවා. විශේෂයෙන්ම මේ රටේ රථවාහන පදවන උදවිය රියදුරන්ගේ යම් පාලනයක් කළ යුතු. අද මේ පනත මේ අපේ රටේ ජනතාවගේ ජනජීවිතයත් සමඟ ඉතාමත්ම තදින් බැඳී තිබෙන කාරණා හසුන්න පනත. ඒ නිසා ගරු ඇමතිතුමා යහපත් යෝජනා ගන්නාවක් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් මම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නට ඕන ගරු ඇමතිතුමනි, මම විශ්වාස කරන ඔබතුමා අපිට සවන් දේවි කිය මේ පනතේ 18 සංශෝධිත පනතේ 18 වෙනි වගන්ති 18 වෙනි වගන්තියේ නීතියේ බලපෑම හැටියට දක්වලා තියෙන්නේ මේ නියමකරණ ලැබිය හැකි ආකෘති පත්‍රයක් මගින් යම් මනතුරක් වාර්තා කිරීම සඳහා විධිනාල සැලැස්වීම. ඒක හොඳයි. අපි දන්නා ගොඩක් වෙලාවට මේ ඉතාම අවිනීත රියදුරෝ තමන්ගේ වාහනයෙන් අනතුරක් වුණාට පස්සේ කිසියම් ආකාරයකට හෝ පොලිසියට දැනුම් දීමක් කරන්නේ. ඊට පස්සේ පොලිසියට සිද්ධ වෙනවා RMV එක චෙක් කරන්න විවිධාකාර ආකාරයට කටයුතු කළා තමයි මේ රිය පදවපු දැනත්ත එහෙම නැත්නම් රිය වාහනේ අයිතිකාරව හොයාගන්නේ. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හැබැයි එතකොට සමහරක් වෙලාවට දැන් මේකේ මේ ආකෘති පත්‍රය ඉදිරිපත් කරන එකේ හොඳක් තියෙනවා. නමුත් මේකේ අනිත් පැත්තෙන් මම හිතන අගතියට පත් වෙන පාර්ශ්වයට යම් ආකාරයක හානියක් වෙන්න පුළුවන් කරම මුතුමනි ඔබතුමා දන්නවා. දැන් මේ අගතියට පත් වෙච්ච පාර්ශ්වය Tamanට වෙච්ච හානියට වන්දි ලබා ගැනීමට දිශා අධිකරණයට යන්න ඕන. දිශාධිකරණයට ගියාම මේ වාහනේ රක්ෂණය කරලා තියෙනවා නම් රක්ෂණ සමාගම බැඳිලා ඉන්නවා මේ හානිපූර්ණ කටයුතු වල දායක වෙන්න. හැබැයි අපිට තියෙන අත්දැකීම තමයි ගොඩක් වෙලාවට මේ රක්ෂණ සමාගම් බලන්නේ මේ අවස්ථාවෙන් පැනලා ගිහිල්ලා විවිධාකාරයේ අඩුපාඩුකම් දක්වලා තමන් ගෙවිය යුතු මුදල ඉතාමත්ම අඩුවෙන් ගෙවන්න. අපි දැකලා තියෙන ඉතාමත්ම අසරණ වෙච්ච මිනිස්සු මේ රියානුතුර වල ලක් වෙලා. හැබැයි අන්තිමට මේ මිනිස්සු අවුරුදු ගාණක් නඩු කියලා හම්බ වෙන්නේ ඉතාමත්ම සුළු වන්දි මුදලක්. ඒක ඉතාම අසාධාරණ කාරණයක්. එතකොට දැන් මේ අද ඉදිරිපත් කරන මේ සංශෝධිත පනතේ තියෙනවා අනතුරු සිද්ධ වෙලා පැය 24ක් ඇතුළත මේ නියම කරන ලබන ආකෘතියට අනුව නම ලිපිණය වාහනේ ඒ විස්තර ටික පොලිස් ස්ථානාධිපතිට දෙන්න ඕනේ. ඒකම අනිත් තැනක තියෙනවා මේක හතරවෙනි ඈ වගන්තියේ දෙවනි උපලේඛනයේ තියෙනවා හතරවෙනි වගන්තියේ සඳහන් ආකෘතියේ පිටපත ළඟව පිහිටි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියා විසින් සහතික කරන තුරු කිසිදු හිමිකම් පෑමක් ලබා නොදිය යුතුයි. දැන් මේ විදියට යම් ආකාරක මේ රියදුරෙක් පැය 24ක් ඇතුළත මේ ආකෘතිපත පොලිසියට ලබා නොදුන්නොත් පොලිසියට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ රක්ෂණ මුදල් ලබා ගැනීම සඳහා මේ ආකෘතිපත්‍රය පුරවලා දෙන්න. එතකොට මේකෙන් ගරු මුලාසනාරූඪ ගරු මන්තුමනි මේකෙන් වාහනේ අයිතිකාරුවාට හානියක් වෙනවා වගේම මේ අනතුරෙන් තුවාල වෙච්ච එහෙම නැත්නම් අනතුරෙන් හානියටපත් වෙච්ච පුද්ගලයාටත් බරපතල අසාධාරණයක් වෙනවා. මොකද සමහරක් වෙලාවට ගරු අධිකරණයෙන් වන්දි නියම කරාට රුපියල් ලක්ෂ 10ක් නියම කරත් රුපියල් ලක්ෂ 5ක් නියම කරත් ඒ ගාණ සමහරක් වෙලාවට වාහනේ අයිතිකරුවාට හෝ එහෙම නැත්නම් වාහනේ රියදුරාට ගෙවා ගන්න නොහැකි අවස්ථාවල් අපි දැකලා තියෙනවා. හැබැයි රක්ෂණ සමාගම ඒකට දායක වෙලා ඒ මුදල ගෙවනවා නම් මම හිතන්නේ එතෙන්දී අර මේ වින්දිතයට ලොකු සහනයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කටයුත්ත පිළිබඳව මම හිතන්නේ මේකෙන් විශාල වාසියක් මේ රටේ රක්ෂණ සමාගම් වල ලැබෙනවා කියන කාරණය මට කියන්න පුළුවන්. මේ නිසා මම ගරු අමතුමාගේ අවධානය යොමු කරනවා කරුණාකරලා මේකේ මේ සම්බන්ධයෙන් යම් වියතිරේකයක් ඇති කරවොතින් හොඳයි කියන කාරණේ අපි මේ ගරු සභාවට කියන්නට ඕන නැත්නම් මම හිතන්නේ මේ පනතේ මේ සංශෝධිත පනතේ මුඛ්‍ය පරමාර්ථ වෙන්නේ යහපත් රියදුරන් බිහි කිරීම වුණත් අනිත් පැත්තෙන් මේ වගේ කටයුතුත් එක්ක මේ රියානතුරු ලක් වෙන අහිංසක අහිංසක මිනිසුන්ට විශාල අසාධාරණයක් වෙන්න පුළුවන් කියන කාරණේ මම කියන්නට ඕන. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් ගරු අමතුමාගේ අවධානයට යොමු කරන ගමන් ඇත්තටම අපි කියන්නට ඕන මේ ආණ්ඩුව මේ රජයන් මොන තරම් ප්‍රතිකර්ම යෙදෙව්වත් මේ රියානතුරු පාලනය කරන්න එන්නෙන්නටම ගරු සභාපතිතුමනි අපේ රටේ රියානතුරු වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් සංඛ්‍යාත්මක බැලුවොත් 2014 අවුරුද්ද මාර්ග රියානතුරු වෙලා තියෙනවා 2260ක් 2015 2600ක් වෙලා තියෙනවා 2016 2773ක් වෙලා තියෙනවා. එතකොට 2016 2773 ඊට පස්සේ 2017 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මැයි මාසේ 31 වෙනකොට ගරු සභාපතිතුමනි මාර්ග රියානතුරු 1180ක් වෙලා තියෙනවා. මේ අනතුරු හේතුවෙන් පුද්ගලෝ 1244ක් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ඉතින් මේක මහා භයානක කාරණයක්. එතකොට ඒකෙන් ඒ මියගිය පුද්ගලයින්ගෙන් පදිකව 370ක් පසුපැදිකරුවන් 75ක් රියදුරන් 99යි මගියන් 173යි පාපැදිකරුවන් 119ක් වගේ ඒ ආගාට තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ මොන 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 ආකාර කටයුතු කරත් මං හිතන්නේ මේ රියානතුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න විවිධ හේතු වෙලා තියෙනවා. ඒ නිසා ඒ නිසාම තමයි අපිට අපි දන්න විදිහට මේ ආණ්ඩුව පහුගිය කාලේ යම් යම් වැරදි වලට පනවන්න පුළුවන් දඩ නියම දඩ වලට ඒ මුදල් දඩ මුදල් වැඩි කරා. දැන් බීමත්වරිය දාවන රුපියල් 25000ක දඩයක් ගන්න නියමිතයි. වලංගු රියදුරු බලපත්‍රයක් නැත්නම් රුපියල් 25000ක් දඩයක් නියම කරන්න නියමිත වෙලා තියෙන. ඊට පස්සේ බලංගු රියබල පත්‍රයක් නොමැති පුද්ගලයෙකුට රථවාහන දාන්න ඉඩ සැලසුවොත් ඒ රුපියල් 25000ක දඩයක් නියම කරන්න නියමිතයි. දුම්රිය හරස් මාර්ගයක නීති උල්ලංඝනය කරොත් රුපියල් 25000ක දඩ මුදලක් නියම කරන්න නියමිතයි. රක්ෂණ සහතික නොමැතිව අධික වේගෙන් වම්පසින් ඉස්සර කරොත් රුපියල් 25000ක දඩ මුදලක් නියම කරන්න නියමිත වෙලා තියෙනවා. නමුත් ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්න තියෙන්නේ අපි මේ දඩ මුදල් එහෙම නැත්නම් මිනිස්සුන්ට කරන දඬුවම් වැඩි කරොතින් වැඩි කිරීමෙන් පමණක්ම අපිට පුළුවන්ද රටේ සිද්ධ වෙන රියානතුරු ප්‍රමාණය අඩු කරන්න. එහෙම කරන්න බෑ ගරු සභාපතිතුමනි. ඒ නිසා මම හිතන්නේ අපිට මොකද අපිට සිද්ධ වෙන ඒ සම්බන්ධ කරුණු කාරණා හොයලා බලන්න. අපි දන්නවා බොහෝ වෙලාවට මේ අනතුරු සිද්ධ කරන මිනිස්සුන් මම හිතන්නේ කිසිම කෙනෙක් චේතනාන්විතව මම රියානතුරක් කරන්න ඕනේ කියලා මේ රටේ පදවන්නේ නැහැ. විවිධ හේතුන් මේ රියානතුරුට බලපාන. විශේෂයෙන්ම සමහරක් වෙලාවට අපි දන්නවා සමහරක් උදවියකින් අත්වරදීන් නිසා රියානතුරු සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක විශාල දඩ මුදලක් නියම කරන්නේ නැතුව මේ උදවියට අවස්ථා කීපයක් අවවාද කරලා මෙයට යම් කාලයක් දීලා යම් දඬනයකට යටත් කරන්න පුළුවන් නම් ඒක හොඳ කාරණයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි දකිනවා සමහරක් වෙලාවට සමහර ක්‍රියානතුරුගරු සභාපතිතුමනි වාහනේ පදවන තත්තාට පාලනය කරගන්න බෑ අතරම. අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට වාහනේ සිදුවෙන යාන්ත්‍රික දෝෂයන් නිසා රියදුරාට ඒ තත්ත්වයන් පාලනය කරගන්න බැරි වෙලා ඒ වාහනේ අනතුරට ලක් වුණාම එතෙන්දී ඇත්තරම මං හිතන්නේ පොලිසිය මං හිතන්නේ සාධාරණ වෙනවනම් ඒ මනුස්සයාට යම් සහනයක් ලබා දෙන්න මං හිතන්නේ ඒක ඉතාමත්ම හොඳයි කියන කාරණේ කියන. මොකද ඇත්තරම ඒ මනුස්සයෙක් කිසිසේත්ම හිතාමතා කරන දෙයක් නෙවෙයි. නමුත් අපි දැකලා තියෙනවා එහෙම එකක් අපේ රටේ නීතිය නැහැ. පොලිසියට එහෙම අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. නමුත් පොලිසිය මේ මනුස්සයා ගිහිල්ලා උසාවියට නියම කරාම උසාවියට නඩු පැවරුවම සමහරක් වෙලාවට විවිධ අධිකරණවල යම් යම් ඒ අධිකරණවල ඒ විනිශ්චයකාරතුමන්ලා තුමියල්ලාගේ අභිමතයන් අනුව තමයි රක්ෂණගත කරනවද රක්ෂණ බන්ධනාගාරගත කරනවද කියා නියම තීරණය කරන්නේ. අපි දැකලා තියෙනවා තමන්ගේ අතේ කිසිම වරද්දක් නැතුව කිසිම සාධාරණ හේතුවක් නැතුව සමහර අහිංසක රියදුරන් දින 14ක් එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් රක්ෂණ බන්ධනාගාරගත කරපු අවස්ථාවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා පිළිබඳව ගරු සභාපතිතුමනි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට ඒ වගේ විශේෂයෙන්ම මේ ගරු සභාව අපි මහජන නියෝජිතවරු හැටියට මම හිතන්නේ අපි සැලකිලිමත් වෙන්න ඕනයි කියන කාරණේ මම ඔබතුමාගේ ගෞරවනීය අවධානයට යොමු කරන ඒ වගේ මම විශේෂයෙන්ම මෙතන අද ගරු ඇමතුමා නැති වුණත් මේ මම කතා කරන අවස්ථාවේ එතුමා නියෝජනය කරන්න මම හිතන්නේ මෙතන නිලධාරින් නැති අපි මේ නිලධාරින්ගේ අවධානයට යොමු කරනවා ගරු සභාපතිතුමනි මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි තවත් ආකාරයකට අපි දැකලා තියෙනවා විශේෂයෙන්ම අද මේ රටේ රියානතුරු වෙන්න මූලිකම හේතුවක් තමයි පෞද්ගලික ප්‍රශ්නත්. අපි දැකලා තියෙනවා සාමාන්‍ය කෙනෙකුට පාර යන්න බැරි ආකාරයට පෞද්ගලික බස් රථවල රියදුරෝ රේසන අවස්ථාව. ඒ බොහොම මේ පාරේ ස්වභාවයන් පිළිබඳව සැලකිලිමත් නොවි ඒ තමන්ගේ බස් රථ ධාවනය කරනවා තමන්ගේ බස් රථයට ජනතාව නංගා ගන්න. හැබැයි ඒකට
කාලය අවසානම්
මට එක විනාඩියක් දෙන්න ගරු සභාපතිනි මේ කාරණේ මම කතා කරලා අවසන් කරන්නම්. ඒකට බලපාපු එක කාරණයක් තමයි ගරු සභාපතිතුමනි සමහරක් වෙලාවට මේ ධාවන කාලසටහන් සකස් කිරීමේදී කිසියම් ආකාරයක හෝ විධිමත් භාවයක් නැහැ. එක බස් එකක් ගිහිල්ලා තව බස් එකක් එන්න යම් කිසි නිශ්චිත කාලවකවානුවක් නැහැ. ඒ නිසා මම හිතන්නේ යම් යම් මේ අපේ ගමනාගමන ප්‍රතිපත්තිවල යම් වෙනස් ඇති කරන්න ඕන ගරු සභාපතිතුමනි. ඒ නිසා ඒ වගේ අවස්ථාන්වලදී යම්මාකාරයක මේ ප්‍රතිපත්ති වෙනස් කරලා රියදුරන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරොත් මං හිතන්නේ මේ රටේ සිද්ධ වෙන රියානතුරු තවත් අඩු කරගන්න පුළුවන් කර ස්වභාවත්වන. ඒ වගේම තව කාරණයක් තමයි නොසලකිල්ලෙන් පැදවීම බීමත්ව පැදවීම වගේ කාරණා. ඉතින් මං හිතන්නේ ඒවට නම් ඒ වගේ දේවල් වලට නම් කර ස්වභාවත්වමුනි දඩ මුදල් වැඩි කරාට කමක් නැහැ. විශේෂයෙන්ම මේ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අද සමහරක් අධිකරණවල රිය බලපත්‍රේ තහනම් කරන අවස්ථාවල් තියෙනවා. සමහරක් අවස්ථාවල රිය බලපත්‍රේ තහනම් කරන්න නමුත් මම නම් කියන්නේ ඒක නීතියක් හැටියටම පාර්ලිමේන්තුවේ මේ පනත මේ පන සංශෝධනය කළා හරි මං හිතන්නේ බීමත්ව රිය පැදවීම කරලා අහුනොත් ගරු සභාපතිතුමනි ඒ බලපත්‍රය බලපත්‍ර ධාරියාගේ ප්‍රිය බලපත්‍රය තහනම් කිරීමේ කටයුත්ත මේ ගරු සභාවම අනුමත කළා දුන්නොත් මම හිතන්නේ ඒක අධිකරණ වලට පහසුයි. ඒ නිසා මේ මෙන්න මේ කාරණා පිළිබඳව ඔබතුමාගේ ගෞරවණීයට ගෞරවණීය අවධානයට යොමු කරමින් ඔබතුමා අපිට කාලය ලබා දීම සම්බන්ධයෙන් මගේ කෘතවේදී භාය පුද කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරන බොහොම
ස්තුතියි. බොහොම ස්තුතියි ගරු නිරෝෂන් පෙර ඇමතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින මෝටර් වාහන පනත යටතේ සංශෝධන කීපයක් අද විවාද කරන අවස්ථාවේදී මටත් අවස්ථාවක් ලැබීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපේ රට ගත්තහම මං හිතන්නේ 2000න් පස්සේ අපි වැඩිම මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙනවා මේ මහමාර්ග සහ දුම්රිය සේවාවලට. අපි රටක් හැටියට ජනතාවගේ ප්‍රවාහනය, ජනතාවට තමන්ගේ රැකියාවකට, ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට, ඒ වගේම එදිනෙදා ජීවිතයට ඉතාම බැඳුණු මාතෘකාවක් තමයි ඒ රටක ප්‍රවාහනය. රටේ ආර්ථිකය ගත්තොත් එහෙම රටේ ආර්ථික කාර්යක්ෂමතාව විශේෂයෙන්ම බලපානවා මේ ප්‍රවාහන පද්ධතිය කොහොමද රටේ ජනතාව පාවිච්චි කරන්නේ, ඒ වගේම මේ ප්‍රවාහන පද්ධතිය මගින් ඒ ජනතාවට කොච්චරම් පහසුවෙන් තමන්ගේ එදිනදා කටයුතු කරන්නද පුළුවන්ද කියලා. නමුත් අවාසනාවකට අපේ රට ගත්තහම අද වෙනකොට විශාල පුද්ගලය ප්‍රමාණයක් මේ රියා අනතුරු වලින් අද වෙනකොට මිය යනවා. කොච්චර මුදල් වැය කරලා අධිවේගී මාර්ග හදනවා, මාර්ග පුළුල් කරනවා, නවීන මාර්ග කාපට් කරනවා, දුම්රිය සේවයට අලුත් දුම්රිය මැදිරි ගේනවා, ඒ මොනවා කරත් බස් රථ අලුතෙන් ගෙනාවත් අද වෙනකොට මේ මරණ සංඛ්‍යාව එන්නෙන්ඩම වැඩි වෙලා තියෙනවා. අපි මාර්ගවල ගමන් කරනකොට විශේෂයෙන්ම රියදුරන්ගේ විනය දිනෙන් දිනම පිරිහෙන තත්ත්වයට අද වෙනකොට පත් වෙලා තියෙනවා. අද වෙනත් රටවල් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඒ ජනතාවගේ විනය නංවන්නට කටයුතු කළත් අපේ රටේ ඒ විනය පිරිහීම පිළිබඳව මං හිතන්නේ වැදගත් සංවාදයක්, ඒ වගේම ඒ විනය හදන්නට යම් ක්‍රමවේදයක් අපිට තාමත් හරිහැටියට ක්‍රියාත්මක කරන්නට බැරි වෙලා තියෙනවා. යෝජනා කළා නම් තියෙනවා. අපි බලන්න ඕනේ එන්නෙන්ඩම අපේ ජනගහනය වැඩි වෙනකොට අපිට තියෙන භූමිය වැඩි වෙන්නේ නැහැ. ඒ භූමිය වැඩි වෙන්නේ නැහැ කියන්නේ මේ ප්‍රශ්නය එන්නෙන්ඩම උග්‍රාත්තට අපේ රටේ හැරෙනවා. ජනතාවගේ ආදායම් තත්ත්වය උසස් වෙනකොට, ඒ වගේම ආර්ථික වර්ධනයක් රටක තියෙනකොට මේ ප්‍රවාහනය එන්නෙන්ඩම ඉල්ලුම වැඩි වෙනවා. ඒ හින්දා රජයක් හැටියට මේ වසරෙන් වසර පැන නගින කරුණු අපි ඒ වෙලාවේ විසඳුවේ නැත්තම් එහෙම අපිට විශාල වශයෙන් ඔය මරණ, ඒ වගේම තුවාල සිදුවීම්, ඒ වගේම ඔය අනතුරු එන්නෙන්ඩම මේ රටේ වැඩි වෙනවා. ඒකම අද අපේ ප්‍රධාන නගර ගත්තහම කොළඹ, ඒ වගේම නුවර ඇතුළු ඒ නගර ගත්තහම එන්නෙන්ඩම මේ රථවාහනවල වේගය, මේ රථවාහන වැඩිවීම හින්දා, නැත්තම් රියදුරන්ගේ විනය පිළිබඳව ප්‍රශ්න හින්දා, නැක්කන් මාර්ගවල නඩත්තු කටයුතු හින්දා එන්නෙන්ඩම වේගය අද වෙනකොට අඩු වෙලා තියෙනවා. ඒක විශාල ලෙස ජනතාවට හා ආර්ථිකයට අද වෙනකොට බලපාලා තියෙනවා. එයින්ද තමයි අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන, ඒ ප්‍රතිපත්තිමය තීරණය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි මේ මරණ සහ ඒ තදබදය අඩු කරන්න. ඒක ප්‍රධාන කාර්යයක් වෙන්නේ මං හිතන්නේ විනය සහිතව රියදුරන් බිහි කිරීම. අපිට 2500ක අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙනවායි කියනවා. අපේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රමය අනිත් රටවල් වලට වඩා ඉදිරියෙන් තියෙනවායි කියනවා. අපේ රටේ ජනතාව බුද්ධිමත් කියනවා. නමුත් අපි පාට ගිහිල්ලා බලපුවාම වැඩිම හෝන් ගහන රට, ඒ වගේම වැඩිම එක එක අනුතුරු වෙන රට, විනයක් නැතිව ඉන්න රියදුරන් තියෙන රට, ඒ වගේ මං හිතන්නේ අපේ විශේෂයෙන්ම පිටරට ඉඳලා එන පුද්ගලය පවා අපිට නිතරම කියලා තියෙනවා. ඉතින් අපිට ඇයි මේක හදාගන්න බැරි? අපි රියදුරු බලපත්‍රයක් දෙනකොට අපි දන්නවා පංගුවක් රියදුරු බලපත්‍රයක් තියෙන පුද්ගලයන්ට හරිහැටි වාහනය පාලනය කරගන්න බෑ. රියදුරු පාසල් වලට යනවායි කියනවා, රියදුරු ඒ විභාග වලට යනවායි කියනවා. නමුත් ඒගොල්ලන් නීති රීති දන්නේ නැහැ. නීති රීති වලට ඒගොල්ලන්ට කිසිම දැනුමක් නැතිව, ඒ වගේම හරියට වාහනය හසුරා ගන්න බැරි විශාල පිරිසක් අද වෙනකොට මේ මහාමාර්ගය පාවිච්චි කරනවා. ඒකෙන් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අහිංසක පුද්ගලයන්ට, පංගුවක් වෙලාවට පාරේ පේමන්ට් එක යන පුද්ගලයන්ට පවා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා පංගුවක් පොලිස් නිලධාරීන්ට යම් යම් ඒ රාජකාරී වාර දීලා තියෙනවා මේ විනය කඩන පුද්ගලයන්ව අල්ලන්න. නමුත් මේක හරියටි වෙනවද? මේක හරියටි වෙන්නේ නැහැ. විනය කඩන පුද්ගලයන්ව යම්කිසි දඩමුල්ලක් ගහලා විතරක් නවත්වන්න බෑ. දඩමුල්ලක් ගහලා විතරක් නවත්වන්න බෑ. ඒගොල්ලන්ට යම්කිසි විනය, ඒගොල්ලන් නැවත ඒක කඩන්න නැති වෙන පරිදි අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අපි දන්නවා අද වෙනකොට බස් රථ ගත්තොත් විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ අද වෙනකොට ඉතාම නීති විරෝධීව මේ පාරවල් වල ගමන් කරනවා. නමුත් ඒව අල්ලන්නේ නැහැ. අල්ලන්නේ නැත්නම් මොකද? එක්කෝ මේ බස් රථ අයිති කවුරු හරි മന്ത്രി කෙනෙක්ට, නැත්නම් බස් රථයේ කවුරු හරි පොලිසිය කවුරු හරි අයිති, නැත්නම් රාජ්‍ය නිලධාරියෙක්ට අයිති. ඉතින් ඒ හින්දා අපි කොච්චර බස් රථ වර්ධි කරනවා කියලා දැකලා තිබුණත් මම නම් සාමාන්‍යයෙන් දකින්නේ බස් රථයක් නවත්තලා දඩකොලයක් දෙනවා මම නම් සාමාන්‍යයෙන් දැකලා නැහැ. ඒ වගේම තමයි මේ ත්‍රිවිල්. විශේෂයෙන්ම ත්‍රිවිල් වල යම්කිසි ඒ තියෙන නිෂ්පාදනයේ අනුව ත්‍රිවිල් වලට යන්න පුළුවන් වේග සීමාවක් තියෙනවා. ත්‍රිවිල් වලට හරවන්න පුළුවන් විදියක් තියෙනවා. නමුත් ඒක ගැන කිසිම තැකීමක් නැහැ. ඒක හැප්පුණොත් විශේෂයෙන්ම වාහනයක් වගේ නෙමෙයි, ඒකේ ඉන්න මගීන්ට සහ අනිකුත් පුද්ගලයන්ට ඉතාම බරපතල අනතුරු සිදුවෙනවායි කියන ඒකේ මානසිකත්වයක් නැහැ. මම දැක්ක මේ ළඟදී ෆොටෝ එකක් දාලා තිබුණා. ඒ ත්‍රිවිල් රියදුරාගේ ඇක්සිඩන්ට් එක වෙලා මොලේ තිබුණේ යාර ගානක් එහාට ගිහිල්ලා. එහා පැත්තේ ඉන්න පොඩි ළමෙක් මරණයටපත් වෙලා. ඒ වගේ දේවල් තමයි අපි දකින්නේ. දවසකට මං හිතන්නේ මරණ 7ක් 8ක් විතර මේ රටේ දැන් වෙන්න පටන් අරන් තියෙනවා. මේක අපේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු දූර කාලේ අවුරුදු 5ක් අපි ගත්තොත් එහෙම මරණ මං හිතන්නේ 15,000ක් විතර අවිබවා යනවා. ඉතින් මොකද්ද අපිට මේක කරන්න තියෙන්නේ? විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී අපේ ඇමැත්තුමා ඉන්න හින්දා කියනවා, අපිට විනය පිළිබඳව, අපේ රියදුරන්ගේ විනය පිළිබඳව අපි දැන් මේ රියදුරු ලකුණු ක්‍රමය ගැන මං හිතන්නේ අවුරුදු ගණනාවක් ඉඳලා කතා කරනවා. ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. විශේෂයෙන්ම මේක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දැක්කා අලුතෙන් මේ රියදුරු බලපත්‍රයක් ගේන්න කියලා ඒ තාක්ෂණය පිළිබඳව විවිධ වාද විවාද මෙයා කර අපේ ගිනුම්කාරක සභාවටත් ආවා. නමුත් ඒව ගැන ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපාඩු හින්දා මේවා පමා වෙලා තියෙනවා. අපි කිව්වා ඕගලන්ට ලයිස්තුවක් තියෙනවා මේ රටේ රියදුරු බලපත්‍රය කාට නිකුත් කරලා තියෙන්නේ කියලා. ඒක යම්කිසි පද්ධතියක දාලා, කම්පියුටර් පද්ධතියක දාලා ඒකෙන් මේ ලකුණු අඩු කරන එක ක්‍රියාත්මක කරන්න පුළුවන් අධිකරණය හරි පොලිසිය ඒ ආධාරයෙන්. එහෙම කරා නම් මේක ඉතාම ඉක්මනින් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ දඩ මුදල. මං හිතන්නේ අපි දඩ මුදල් යම් යෝජනා කරනකොට විවිධ ඒකට විරෝධතා ආවා. නමුත් මං හිතන්නේ අපි කියමු බීමත්ව රිය පදවන. බීමත්ව රිය පදවල කවුරු හරි මරණයට පත් කරනවද නැත්නම් ඒ බීමත් රිය දුරාට විශාල දඩමුඩලක් ගහලා ඒ රිය දුරාව ඒ වැරද්ද කරන්න නැතුව එයාව වළක්වනවද කියන එක ඒක අපි ඒ රටක් හැටියට අපි තීරණය ගත යුතුයි. මොකද එක් එක් කට්ටියගේ අයිතිවාසිකම් බලාගෙන අද උද්ඝෝෂණය කරනවා. නමුත් බහුතර ජනතාවගේ අයිතිවාසිකම් කවුද ආරක්ෂා කරන්නේ? ඒ ආරක්ෂා කරන්න තියෙන්නේ මේ පාර්ලිමේන්තුව. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි අද විවාදයේදී ඉතාම වැදගත් කරුණක් අපි සාකච්ඡා කරා, විවාද කරා. ඒ තමයි පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම. අපිට එන්න එන්නම වාහන අපේ මාර්ගවලට දාන්න බෑ.
දැන් කෙටි කරන්න.
අපිට
දැන් කෙටි කරන්න.
ඔව් මම කෙටි කරනවා. අපිට ට්‍රිලියන ගාණක් වියදම් කරලා අපිට හැම වෙලාවෙම අධිවේගී මාර්ග හදන්න බෑ. අපේ තියෙන ඉඩ ගණන් බැලුවහම අපිට මාර්ග හැම වෙලාවෙම පුළුල් කරන්න බෑ. ඒ හින්දා තමයි විශේෂයෙන්ම දුම්රිය සේවාව ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම අපේ බස් රථ සේවාව ඒක සාමාන්‍ය මධ්‍යම පන්තියට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ තුළින් අපිට හොඳ ප්‍රවාහන සේවාවක් අපේ රටේ ස්ථාපනය කරොත් ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් අපිට එන්න තියෙන ලොකු අනතුරක් අපි වළක්වලා අපේ අහිංසක ජනතාවගේ ඒ ජීවිත ආරක්ෂා කරලා ඉතාම විනයගරුක සමාජයකට අපි ප්‍රවේශ වෙන්නට ඒ ආරම්භය අපිට ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනාම ඒ ශක්තිය දීලා අපි ඒක ක්‍රියාත්මක කරන තත්ත්වයට අපි ඉක්මනින්ම ගේන්න ඕනේ කියමින් මගේ කතාව අවසන් කරනවා.
ඔබට ස්තුතියි ගරු වියනේන්ද්‍රන් මන්ත්‍රීතුමා.
සභිකී තලමෙදාංගම් ගෞරව உறுப்பினர்களே, இன்றைய மோட்டார் வாகனம் சட்டம் தொடர்பான திருத்தத்தில் பேச கிடைத்த வாய்ப்புக்கு நன்றி. உண்மையிலே இந்த நாட்டிலே சில சட்டங்களை சட்ட திருத்தங்களை கொண்டு வரும் பொழுது நிச்சயமாக நாட்டில் பாதிப்புக்குள்ளாகின்றவர்கள், குறிப்பாக இவ்வாறான சட்டங்கள் வரும் பொழுது அது சாதாரண மக்களை பெருமளவிலே பாதிப்புக்குள் கொண்டு வருகிறது. எமது நாட்டை பொறுத்தளவிற்கு இன்று விபத்துக்கள் மனத்தியாலத்துக்கு மனத்தியாலம், நிமிடத்துக்கு நிமிடம், வினாடிக்கு வினாடி விபத்துக்கள், வாகன விபத்துக்கள் இடம்பெறுகின்ற ஒரு நாடாக இன்று எமது நாடு மாறியிருக்கின்றது. உண்மையிலே இதற்கான காரணம் நாங்கள் விபத்துக்களை குறைப்பதற்கு, விபத்துக்களை கட்டுப்படுத்துவதற்கு, அபராத தொகைகளை, தண்டப்பணங்களை அதிகரிப்பது என்பது விபத்துக்களை குறைத்துவிட போன்ற செயற்பாடல்ல. இன்று 500 ரூபாயாக இருந்த தண்டப்பணம் 5000ஆக, 10000ஆக, 25000ஆக என்று உயர்ந்திருக்கிறது. இது ஒரு வகையிலே போக்குவரத்து போலீசார் பலர் இதற்கூடாக நன்மையடைகின்ற நிலைமையும் இருக்கின்றது. இதனால் சட்டத்தை மென்மேலும் மீறுகின்ற சாரதிகளைத்தான் நாங்கள் உருவாக்கி கொண்டிருக்கின்றோம். சட்டத்தை மதிக்காத, போக்குவரத்து விதிகளை மீறுகின்றதான சாரதிகளைத்தான் நாங்கள் இந்த நாட்டிலே உற்பத்தி செய்து கொண்டிருக்கின்றோம். உண்மையிலே சட்டத்தை, போக்குவரத்து ஒழுங்குகளை அறியாத எத்தனையோ சாரதிகள் இங்கே இருக்கிறார்கள். ஆகவே நாங்கள் தண்டப்பணங்களை அதிகரிப்பதற்கு அப்பால் வாகன ஓட்டுநர்களுக்கு சரியான தெளிவூட்டலை ஏற்படுத்த வேண்டும். இன்றைய வளர்முக நாடுகளை எடுத்துக்கொண்டால் அங்கு இருக்கின்றவர்கள் எந்த அளவிற்கு சட்டத்தை, வாகன ஒழுங்கு விதிகளை கடைபிடிக்கின்றார்கள், அத்தகைய நிலைமை எமது நாட்டிலே உருவாக்கப்பட வேண்டும். சாரதிகளுக்கு அவ்வாறான தெளிவூட்டலை ஏற்படுத்த வேண்டும். சில ஒழுங்குமுறைகளை கடைபிடிக்க வேண்டும். கூடுதலான விபத்துக்கள் இன்று பஸ் வண்டிகள் மூலம் இடம்பெறுகிறது. தனியார் பஸ் வண்டிகள் மற்றும் அரசு பஸ் வண்டிகள் இடையே ஏற்படுகின்ற போட்டிகள், அவர்களுக்கு இடையிலே சரியான புரிந்துணர்வுகள் இல்லாமல் சரியான வாகன பயணத்துக்குரிய திட்டமிடல் இல்லாமை, இதனால் ஏற்படுகின்ற போட்டித்தன்மையினால் நாளுக்கு நாள் பாரிய விபத்துகள் இடம்பெறுகிறதை பார்க்கின்றோம். ஆகவே ஒட்டுமொத்தத்தில் ஒரு சிறந்த சாரதிகளை உருவாக்குவதாக இருந்தால் அவர்களுக்கு சட்டத்தினுடைய வாகன ஒழுங்குகளை மதிக்கக்கூடியதான விதிகளை நாங்கள் கற்றுக் கொடுக்க வேண்டும். இந்த மோட்டார் வாகன திருத்தம் தொடர்பான விவாதத்திலே இன்னும் ஒரு விடயத்தையும் இந்த இடத்திலே நான் பேசலாம் என்று நினைக்கின்றேன். நான் பிரதித்துவப்படுத்துகின்ற மட்டக்களப்பு மாவட்டத்திலே கடந்த மாதம் முதல் இன்று வரை ஒரு அனர்த்தம் தொடர்ச்சியாக இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. மட்டக்களப்பு மாவட்டத்தின் மாநகர பகுதிக்குட்பட்ட திருப்பரந்துறை என்ற பகுதியிலே, அதாவது குப்பைகள் மாநகரத்திலிருந்து சேகரிக்கப்படுகின்ற குப்பை மேடு இன்று ஒரு மாதத்தை தாண்டி எரிந்து கொண்டிருக்கின்றது. அந்த குப்பை மேடு எரிந்து கொண்டிருப்பதனால் சுற்று வட்டாரத்தில் இருக்கின்றதான 100க்கு மேற்பட்ட, கிட்டத்தட்ட 400க்கு மேற்பட்ட குடும்பங்கள் தொடர்ச்சியான பாதிப்பை சந்தித்துக் கொண்டிருக்கிறார்கள். அது மாத்திரமல்ல, அந்த குடும்பங்களுக்கு மாத்திரம் அந்த பாதிப்பில்லை, அங்கிருந்து வெளிவருகின்ற புகையினால் மட்டக்களப்பு மாநகர பகுதியில் இருக்கின்றதான அநேக பகுதிகள் புகையினால் மூடியிருக்கின்றன. அந்த குப்பை மேடு எரிவதனால் அங்கிருந்து கலந்து செல்கின்றதான கொசுக்கள் ஈக்கள் அநேகமான வீடுகளில் இருக்க முடியாத அளவிற்கு நிறைந்திருக்கின்றன. இன்று அந்த பகுதியிலே பார்க்கும் பொழுது கர்ப்பிணி தாய்மார்கள், சிறுவர்கள், குழந்தைகள், வயோதிபர்கள் என்று அனைவரும் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அந்த இடத்திலே நான் பல தடவை சென்று பார்த்தபோது அந்த மக்கள் பல ஆர்ப்பாட்டங்களை நடத்தி கொண்டிருக்கின்றார்கள். உடல்களிலே ஒரு விதமான தொற்று நோய் ஏற்பட்டிருக்கின்றது. இந்த நிலையிலே அந்த பகுதி மக்கள் மட்டுமல்லாமல் மட்டக்களப்பு மாநகரத்தினுடைய 70% மேற்பட்ட பகுதிகள் பாதிக்கப்பட்டிருக்கின்றன. மலக்கழிவுகள் மட்டக்களப்பு மாநகரத்திலிருந்து எடுக்கப்படுகின்றதான மலக்கழிவுகள் அங்கே வாவியோடு நேரடியாக, ஆற்றோடு நேரடியாக கலக்கின்ற நிலைமை இருக்கின்றது. இதனால் மீன்பிடி, அதாவது மீன்பிடி தொழில் பாதிக்கப்பட்டிருக்கின்றது. மீன் வாங்குகின்றவர்களின் வீதம் குறைந்திருக்கிறது, மீனவர்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அந்த சூழல், அந்த நீர் சூழல் மாசடைந்திருக்கிறது. அந்த நீர் சூழலினுடைய சமநிலை குழம்பி இருக்கிறது. இந்த நிலையிலே ஒரு அனர்த்தம் இந்த நாட்டிலே ஒரு மாவட்டத்திலே நடந்து கொண்டிருக்கிறது. இதுவரை எந்த கட்டுப்பாட்டுக்கும் கொண்டு வரப்படவில்லை. இந்த நிலையிலே இந்த நாட்டில் ஒரு அனர்த்த முகாமைத்துவம் அமைச்சு அனர்த்த முகாமைத்துவம் சார்ந்த ஊழியர்கள் அலுவலர்கள் இருக்கிறார்களா என்ற சந்தேகம் எழுகின்றனர். அது மாத்திரமல்ல, இன்று மாநகர சபை அங்கே அந்த திருப்பரந்துறை பகுதியிலே கொண்டு குப்பைகளை கொட்ட முடியாத நிலையில் இருக்கிறார்கள். இதே வேளையிலே குப்பைகளை எடுக்க முடியாதால் மாநகரம் முழுவதும் குப்பையினால் நிறைந்திருக்கிறது. வீதியோரங்களிலே மக்கள் குப்பைகளை கொண்டு போடுகிற நிலைமை இருக்கிறது. அந்த மாநகர சபைக்குரியதான வாகனங்கள் வசதிகள் இல்லை. அந்த கழிவுகளை ஒரு தூர இடத்திற்கு, மக்கள் நடமாட்டமில்லா இடத்துக்கு கொண்டு அவற்றை போடுவதற்குரியதான வசதி வாய்ப்புகள் ஏற்படுத்தி கொடுக்கப்படவில்லை. அந்த வகையிலே அங்கிருக்கின்றதான மாநகர சபை, பிரதேச நகர சபைகள் அனைத்துமே கிழக்கு மாகாண முதலமைச்சருக்கு கீழ் வருகின்றது. கிழக்கு மாகாண முதலமைச்சர் அவர்கள் இன்று அபிவிருத்தி மலை பற்றி பேசுகிறார், ஆனால் இன்று அங்கு மக்கள் நெருப்பு மலையிலே வேகிக் கொண்டிருக்கிறார்கள், புகையிலே மூடி போயிருக்கிறார்கள். எந்த நடவடிக்கைகளும் எடுத்ததாக தெரியவில்லை. இன்று அந்த பகுதிக்கு ஜனாதிபதி வருகிறார் என்றால், பிரதமர் வருகிறார் என்றால், இரவோடு இரவாக வீதிகள் போடப்படுகிறது, வீதிகள் புனரமைப்பு செய்யப்படுகிறது, வீதி கால்வாய்கள் துப்புரவு செய்யப்படுகின்றது. ஆனால் இவன் இந்த ஜனாதிபதி அவர்கள், பிரதமர் அவர்கள் வருவதற்கு முன்பு எத்தனையோ பாடசாலை பிள்ளைகள், விவசாயிகள், சாதாரண மக்கள் அந்த வீதிகளை செல்கிறார்கள். ஆனால் அதை அங்கிருக்கின்றதானே நகரசபைகளோ பிரதேச சபைகளோ கண்டுகொள்வதில்லை. ஆனால் ஒரு அரசியல் பிரமுகர் வருகிறார் என்று சொன்னால் அங்கே இருக்கின்றதான பிரதேச சபை நிதிகளை, மக்களுடைய நிதி, அந்த மக்களுடைய நிதிகளை எடுத்து இரவோடு இரவாக வீதிகளை போடுகிறார்கள், வீதி கால்வாய்களை திருத்துகிறார்கள். ஆகவே இந்த நல்லாட்சியிலும் இவ்வாறான நிலைமை தொடர்வது என்பது மக்களுக்கு ஒரு மிக வேதனை அளிக்கின்ற விடயம். நாட்டில் தென்னிலங்கையிலே கொழும்பிலே குப்பைமேடு சம்பந்தமான பிரச்சனை உட்பட எத்தனையோ பிரச்சனை இடம்பெற்ற போது உடனடியாக பல நடவடிக்கைகள் வேகமாக முன்னெடுக்கப்பட்டு அவை கட்டுப்பாட்டுக்குள் சில தினங்களிலே கொண்டு வரப்பட்டது. ஆனால் இன்று இந்த மாவட்டத்திலே இடம்பெற்று கொண்டிருக்கிற அனர்த்தம் இதுவரை கட்டுப்பாட்டுக்குள் கொண்டு வரப்படாமல் மிகப்பெரும் ஒரு சூழலியல் சார்ந்த பிரச்சனையை மாவட்டம் இன்று சுமந்து கொண்டிருக்கின்றது. ஆகவே இந்த விடயத்திலே எங்களுடைய அனர்த்த முகாமைத்துவம் அமைச்சு கூடுதலான கவனத்தை வேகமாக விரைவாக செயற்படுத்த வேண்டும். அதுபோன்று மத்திய அரசிலே இருக்கின்றதான மாகாண உள்ளூராட்சி சபைகளுக்குரிய அமைச்சர் அவர்கள் வேகமாக கிழக்கு மாநிலத்திலே தலையிட்டு கிழக்கு மாநில முதலமைச்சரோடு பேசி உடனடியாக மட்டக்களப்பு மாநகர சபைக்குரியதான வாகனங்களை, அதுக்குரிய வசதிகளை, அந்த கழிவுகளை அகற்றுவதற்குரிய இயந்திரங்களை வழங்குவதற்குரிய நடவடிக்கைகளை விரைவாக எடுக்க வேண்டும் என்பதை நான் மிகவும் தயவாக அந்த மக்கள் சார்பாக இந்த உயரிய சபையிலே நான் வேதனையோடு நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அது மாத்திரமல்ல, அந்த திருப்பரந்துறை பகுதியிலே இருக்கின்றதான எரிந்து கொண்டிருக்கின்ற அந்த நிலைமையை கட்டுப்படுத்துவதற்கு இலங்கையில் எங்கு அந்த தீயை அணைக்கக்கூடிய, அந்த தீயை கட்டுப்பாட்டுக்குள் கொண்டு வரக்கூடிய, ஏனென்றால் மழை பெய்தும் அந்த தீ கட்டுப்பாட்டுக்குள் வரவில்லை. காரணம், மூன்று தசாப்தத்துக்கு மேலாக அந்த பகுதிகளிலே குப்பைகள் சேகரிக்கப்பட்டு வந்திருக்கின்றன. 30 அடி ஆழத்துக்கு மேலாக குப்பைகள் அங்கு இருப்பதனால் அவை எரிந்து கொண்டிருக்கின்றன. அந்த பகுதியில் இருக்கின்ற பல குடும்பங்கள் அந்த இடங்களை விட்டு அவர்கள் இருக்க முடியாமல் சிலர் இடம்பெயர்ந்திருக்கின்றார்கள். பல நோய்க்குள்ளாகியிருக்கிறார்கள், உளரீதியான பாதிப்புக்குள்ளாகியிருக்கிறார்கள். ஆக இந்த விடயத்திலே அந்த அனர்த்தத்தை கட்டுப்படுத்துவதற்குரிய இயந்திரங்கள் எங்கிருந்தாலும் அவற்றை பெற்றுக் கொடுத்து அதை கட்டுப்பாட்டுக்குள் கொண்டு வரதுக்குரிய நடவடிக்கையை எங்களுடைய மாகாண உள்ளூராட்சி சபைகள் அமைச்சும் அனர்த்த முகாமைத்துவ அமைச்சும் மேற்கொள்ள வேண்டும் என்பதை நான் மிகவும் பணிவுடன் இந்த உயரிய சபையில் நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். ஆகவே மட்டக்களப்பை பொறுத்தளவிற்கு 2600க்கு மேற்பட்டதான சதுர கிலோமீட்டரை கொண்ட ஒரு மிகப்பெரும் நிலப்பரப்பை கொண்ட மாவட்டம். அந்த மாவட்டத்திலே இத்தகைய திண்ம கழிவுகளை அகற்றுவதற்குரிய இடங்கள் மக்கள் இல்லாத பல அரசகாணிகள் அங்கே இருக்கின்றன. அந்த இடங்களுக்கு இவற்றை கொண்டு செல்ல முடியும். அதுக்குரிய வேலை திட்டங்களை உரிய அதிகாரிகளுக்கு பணித்து மேற்கொள்வதற்குரிய நடவடிக்கையை உரிய அமைச்சு மேற்கொள்ள வேண்டும். இதைத்தான் அந்த பகுதியில் இருக்கின்ற மக்கள் மிகவும் பெரிதான எதிர்பார்ப்போடு இருக்கின்றார்கள். இதைத்தான் அவர்கள் எதிர்பார்த்து கொண்டிருக்கிறார்கள் என்பதை நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகிறேன். அதுபோன்று இன்று புகையிரதம் தொடர்பாக விடயத்திலே பார்க்கும் பொழுது புகையிரதங்களால் மோதி விபத்துக்குள்ளாகின்ற நிலைமை கூடுதலாக இன்று எமது நாட்டிலே இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. புகையிரத கடவைகள் இருக்கின்றன. இந்த புகையிரத கடவைகளிலே ஊழியர்கள் இருக்கிறார்கள். இருந்தாலும் நாங்கள் வார வாரம் நாளுக்கு நாள் ஆங்காங்கே புகையிலத்துடன் மோட்டார் சைக்கிள் மோதி, புகையிலத்துடன் முச்சக்கர வண்டி மோதி, புகையிலத்துடன் பஸ் வண்டி மோதி என விபத்துக்கள் இடம்பெற்று பல உயிர்கள் பலிக்கடாக்களாக்கப்படுகின்ற நிலைமையை நாங்கள் பார்க்கின்றோம். இது என்னத்தை காட்டுகிறது என்று சொன்னால், ஒன்று அந்த புகையிரத கடவையில் இருக்கின்ற ஊழியர்கள் தங்களுடைய கடமையை உரிய நேரத்தில் உரியவாறு செய்ய தவறுகின்றதான ஒருவித அசமந்த போக்கை காட்டுகின்றது. இரண்டாவது, நான் ஏற்கனவே குறிப்பிட்டது போல புகையிரதம் வருகின்றது என்று அறிந்தும் அந்த நேரத்துக்கு தாமதித்து அந்த சமிஞ்சியை அவதானித்து அங்கிருக்கின்றதான விதியை பின்பற்றுகை தாமதித்து செல்லுகின்ற சாரதிகள் இல்லை. அவர்கள் வேகமாக தங்களுடைய பயணத்தை மேற்கொள்ள வேண்டும் என்ற அடிப்படையிலே அவர்கள் அதை வேகமாக கடப்பதனால் அந்த விபத்துக்கள் அங்கே இடம்பெறுகின்றது. அதை நான் திரும்பவும் நான் இந்த உயரிய சபையில் கூறிக்கொள்ள விரும்புகிறேன். இந்த நாட்டிலே இந்த நாட்டிலே நாங்கள் எத்தகைய சட்டங்களை கொண்டு வந்தாலும் எவ்வளவு தண்டப்பணங்களை கொண்டு வந்தாலும் வீதி விபத்துக்களை தடுத்துவிட முடியாது. சட்டத்தை மதிக்கக்கூடிய போக்குவரத்து விதிகளை தெளிவாக விளங்கி கொண்டு அதன்படி நடக்கக்கூடியதான சாரதிகளை நாங்கள் உருவாக்க வேண்டும். அதற்கான வேலை திட்டங்களை சரியாக திட்டமிட்டு மேற்கொள்ள வேண்டும் என்பதை கூறி வாய்ப்புக்கு நன்றி.
கரு ஜேசி அலவத்துள்ள மந்திரித்துமா
முலாசுனர் கரு மந்திரித்துமணி விசேஷம் மோட்டர் வாகன சான்சோதன பணத் கெட்டுப்பத்த அதாலவு வச்சசுவல் பே கதா கண்ட வசாலாபாதியும் பிரி வந்து விசுத்தந்தினவா அது மெம சான்சோதன பணத் கெட்டும்ப இத்தாமத் வெதகாத் கருணு கணனாவாக் சான்சோதனை விழா எதிர்பார்த்தினவா அது விசேஷம் மோட்டர் சத்த வாகனங்கன கதாக்கரண கொட்டு அப்போ ரட்டே விஷால வசியம் அது வாகன வடிவிலா தீரும் அப்போ இத்தியாசிய கத்தோத் பிரவாகனைய இத்தாம சீக்கிர தீவனோட பத்துணு அவஸ்தாவக தமாய் அது அப்பமே கதகரண யுகிய அப்படின்னு அந்துன்னு புழுவான் விசேஷம் அப்போ இத்தியாசிய கத்தாம தனட்ட அவுருது பணாக்கட சீகரிசார கத்தாம குடக் பிரவாகனைய அது தீன தாத்துடா இத்தாமத் பகல மட்டமோ திபுனி ஹெம அன்சகிம் அது மோட்டார்த்த வாகன கதாக்கரணக்கோட்டு கருணு கணனாவாக் பிரதி கணனாவாக் அப்படி கல்பனாக்கரன் சித்தவிழா தீரும் மேக்கே பிரதான காரணத்தமாய் அது மே மோட்டார்த்த வாகனோலிங் சிதுவின அனத்துரு சம்பந்தேங் இத்தாமத் அவாசனாவந்த கனகாடுதாயக தத்துவகர பத்துலா தீனவா விசேஷம் அப்பே ரட்டே மாசிகட்டு மங்கிதானே அனத்துருளி மீயான சங்கியாவை திதாட்டு வடிய அது வர்தனை விழா தீரும் இது ஏஹம் வெலுவாம தைனிக்குவ இத்தாமத் வட்டினா ஜீவித்த கணனாவா மே ரத்தவாகன அனுத்துருவலிங் அது அப்போ ரட்டத்துல அத்திவீனவா இது ஏனிசா விசேஷம் அப்பிட்ட மே மே பிறந்த ஹொந்த அத்தினா கிரீமேதி மே விஷால அனுத்துரு சங்கியாவகிட்ட மூலிகவ ஹேத்து விழா தீர்ன்னு மே ரேதுரான்கே விசேஷம் நொசலகி நொசலகிலிமாத் பாவே ஏவகே வினியாக் நெத்துவ அது மகாபாரே வாகன பதவிமத்துள்ள தமாய் மே விஷால அனுத்துரு சங்கியாவாக் அப்பட அடுக்கர கண்ண புலுவாங்க அனுத்துரு சங்கியாவாக் ஜீவித்த மரண அடுக்கர கண்ண புலுவாங்க சங்கியாவாக் அது அகாலே ஏ அவாசனவான் தத்துவிட பத்துவேன் இது ஏனிசா விசேஷம் மேம சான்சோதன எமத்தம் மே நீதி இத்தாமத் அத்தியாவசிய விசேஷம் அப்படி தக்கா பசுகே தினவுல அப்பே ரேதுரண்ட ருபியால் விசிப்பந்தாக எமனத்தா நோய்க்கு தட எதிர்பார்க்கிற விழாவே சமஹார உதவிய மேவாட்டு விருத்தோ கதாக்கரா நமது அப்படி ஆகணும் அது லோகே தீவன ரட்டால் பெலும் அப்படி உதாரணம் கத்தோம் சிங்கப்பூர்வாக ரட்டாக கத்தாம அது இத்தாமத் வினேகருக்கு ஜனதாவட்ட இராட்டே விசேஷம் மகாமார்கே ரேதுரான் ஏவகேம ஏ சாம கெனைக்கும் அது ஏ வினயாக் அத்துவ கட்டுத்துக்கான புஜ்ஜலான் பாட்டு பத்துலா தீரும் மிக ஹொந்த உதாரணைகள் மாம கத்தே சிங்கப்பூர்வ தேங்க அவருது கணனாவுக்கு டிச்சல் அப்படி கதாக்கரான சிங்கப்பூர் கன ஏ ரட்டத் இத்தாமத் විනයක් නැතුව එහෙම නැත්තම් හරි නීතියක් නැතුව කටයුතු කරච්ච රටක් තමයි ලීග් ගැන්ලු මැතුමා ඒ තත්ත්වයට අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම අපේ රියදුරන්ඩ මේ නීති රීති තුලින් තමයි අපිට මේ විනය ඇතිකරන්න මං හිතන්නේ අවස්ථාව තියෙන්නේ. මොකද කොච්චර අපි නොයෙකුත් ක්‍රම මගින් අපි මේ අයට උපදෙස් ලබා දුන්නත් එහෙම නැත්නම් කටයුතු කරත් අපිට පේන්නේ එදිනෙදා දිනෙන් දිනම මේ අනතුරු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම රථවාහන අනතුරු විතරක් නෙමෙයි තදබදේ මේ නොයෙකුත් කරුණු ගණනාවකට මේ රියදුරන්ගේ විනය බලපාලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අලුතෙන් ගෙන නීති රීති තුල අපි දකිනවා තවත් කාරණාවක්. විශේෂයෙන්ම රියදුරුකගේ එහෙම නැත්නම් ගමන් බලපත්‍රයේ විශේෂයෙන්ම රියදුරුකගේ ලයිසන් එක වෙනත් දියුණු රටවල අපි දකිනවා වරදක් කරාම ඒකේ ලකුණු ප්‍රමාණයක් අඩු කරනවා. ඉතින් ඒ ක්‍රමය මං හිතන්නේ මේ අලුත් සංශෝධනත් එක්ක අලුතෙන් හඳුන්වලා දෙනවා. ඒක ඉතාමත් වැදගත්. මොකද රියදුරු කරන වරදේ අනුව එයාගේ ලයිසන් එකේ ලකුණු ප්‍රමාණය අඩු වෙලා ගියාම මෙයා දිගින් දිගට මේ වරද කරන්ඩ තවත් කල්පනා කරනවා. මොකද තමයි එයාගේ ලයිසන් එක සම්පූර්ණයෙන්ම මේ ලකුණු ප්‍රමාණය අඩු වෙලාම ගියාම එහෙම නැත්නම් ඒක අහෝසි වෙන තත්ත්වයට ඇති වෙනවා කියන එක දැනගත්තාම මේ රියදුරා මේ වැරදි කරන එක මං හිතන්නේ ඔළුවේ වැඩ කරනවා එයාගේ මේ වැරදි කරන්නේ නැතුව අපි යන්න ඕනේ කියලා. ඉතින් මේ ක්‍රමයේ ලෝකයේ දියුණු රටවල් වල ගොඩාක් රටවල් වල මේක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපේ රටෙත් අද මේ තියෙන විශේෂයෙන්ම රියදුරන්ගේ තියෙන නොසලකීමත්භාවය ඒ වගේම මත්පැන් පානය මත්ද්‍රව්‍ය පානය කිරීම තුළින් රියපදවීම තුළ විශාල හානි ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. අපි පොලිස් වාර්තා අපි බැලුවොත් අපිට පේනවා අද මේ ජීවිත හානි වෙන විශාල සංඛ්‍යාවක මේ රියදුරන් අපි බැලුවාම ඒ හැම රියදුරන් එක්කෝ වැඩි දෙනෙක් මත්පැන් පානය කළා එහෙම නැත්නම් මත් ද්‍රව්‍ය පානය කළා මේ රියපදවීම තමයි මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම මේ රටේ නීතිය විශේෂයෙන්ම නීතිය ඉතාමත් අධින් ක්‍රියාත්මක කළා. ඒ වගේම රියදුරන්ඩ මත්පැන් ඒ වගේ නැත්නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කළා රියපදවනෝ නම් රියදුරු බලපත්‍රය තහනම් කරන තැනට ගේන්න අවශ්‍ය නීති රීති අපි සකස් කරන්න ඕනි. ඒ වගේම ඒක සම්පූර්ණ පාලනය කරන්න විශේෂයෙන් පොලිසිය සහයෝගයත් අරගෙන අපි කටයුතු කරන්න ඕනි කියන එක මේ ආස්ථාවේ සඳහන් කරන්න. එහෙම නොවුනොත් මේ දැනට තියෙන මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. මොකද එන්න වාහන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම මාර්ග සංවර්ධනය වෙනවා. ඉතින් මේ සියලු තත්ත්වයන් තුළ අපිට ඒ ගැන හිතන්න හොඳ අවස්ථාවක් විශේෂයෙන් මෝටර රථ සංශෝධන පනත තුළින් යම් යම් විශේෂයෙන් මේකේ අපි දැක්කා මේක ඉදිරිපත් කරනවා අර දඩ මුදල් ගෙවීමේදී ඒ ස්ථානයේදීම දඩය ලබා ගන්නේ ක්‍රමයක් ඇති කරන්න යනවා. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම රියදුරන්ඩ කරන වැරදි වලට ඒ ලකුණු ක්‍රමයක් තුළ ඒ ලකුණු අඩු කරලා ඒ අයගේ ඒ මානසිකත්වය එහෙම නැත්නම් තවදුරටත් වැරදි නොකරන්න පරිස්සම් වීම සඳහා ඒ ඉදිරිපත් කරන ක්‍රමවේදයක් අපි අගය කරන්න ඕනේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපිට ප්‍රවාහනය ගැන කතා කිරීමේදී අපි පොදු ප්‍රවාහනය මීට වඩා අපි දියුණු කරන්න අවශ්‍යයි. අද ඇමෙත්තුමාගේ කතාවේදී අපි අහගෙන හිටියා අපේ පොදු ප්‍රවාහනය තුළ විශේෂයෙන් බස් රථ වල තියෙන ඒ තත්ත්වය මීට වඩා දියුණු කරලා ඒ වගේම බස් රථ පදවන රියදුරන් විශේෂයෙන් පොදු ප්‍රවාහනය තුළ ඉන්න රියදුරන්ට සාමාන්‍ය රියදුරන්ටත් වඩා අපි වෙනම පුහුණුවක් ලබා දීලා අපි දන්නවා ගමනාගමන මණ්ඩලය නම් අපි රියදුරෙක් හැටියට බඳවා ගැනීමේදී විශේෂ පුහුණුවක් මාස 3ක නැත්නම් 6ක පුහුණුවක් ලබා දෙනවා. අනේ ඒ වගේ පෞද්ගලික බස් රථ සේවය තුලත් අපි ඇති කරන්න ඕනි. මොකද බස් රථයක සමහරට මගින් 50ක් 60ක් 70ක් දාවෙනන පොදු ප්‍රවාහන සේවයක්. එහෙමනම් ඒ රියදුරාට විශේෂ පුහුණුවක් අපි ලබා දෙන්න ඕනි. සාමාන්‍ය බස් රථ ලයිසන් එකක් තිබුණාම මදි විශේෂ පුහුණුවක් ලබා දීලා ඒ රියදුරන් හැටියට පත් කරන්න ඕනි කියන එක. මොකද ගමනාගමන මණ්ඩලය වගේම ඒ අවස්ථාව මොකද මහජනතාව වැඩි ප්‍රමාණයක් පොදු ජනතාව ගමන් කර පොදු ප්‍රවාහන සේවයේ ඒ
දැන් අවසන් කරන්න
විශේෂ මට විනාඩියක් දෙන්න විශේෂ පුහුණුවක් ලබා දීම ඉතාමත් වැදගත් කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න. මම මතක් කරන මේ අවස්ථාවේදී අපේ
ඔබතුමා යෝජනා නොකරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් දෙන්න පුළුවන් බස් එක
හදාගන්න කියලා. හොඳයි. ඉතින් ඒ වගේම මෙම සංශෝධන පනත් කරන බව ඉතාමත් වැදගත් කියලා මතක් කරමින් ඒ තවත් ඉස්සරහට ගෙනහිල්ලා මේ පොදු ප්‍රවාහන සේවය වගේම අපේ රියදුරන් විනයගරුක රියදුරන් බවට පත් කරන්න අවශ්‍ය නීති රීති සකස් කිරීමට අපි එකඟයි කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම වචන ස්වල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි.